මේළඟට ගරු විජයදාස රාජපක්ෂ මැත්තම අපතමාට මිනිත්තු 10ක කාලයක්.
සභාපතිතුමනි, මම සතුට වෙනවා අද මැදමුලනේ රාජපක්ෂ කෙනෙක් නොවන ගිරුවාපත්තුවේ රාජපක්ෂ කෙනෙක් මූලාසනයේ ඉන්න අවස්ථාවේ මටත් කතා කරන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව.
ඔබතුමත් ගිරුවාපත්තු වෙන්නේ.
අද අපේ රටේ ඉතිහාසයේ කළු අකුරින් ලියවිච්ච දවසක්. මීට අවුරුදු 3කට පෙර අපේ රටේ දේවස්ථානවල පොදු ස්ථානවල හිටපු අම්මලා තාත්තලාගේ සහෝදර සහෝදරියන්ගේ දූ දරුවන්ගේ ලේවලින් මේ මහපොළව තෙත් වෙච්ච දවසක් අද. ඒක නිසා මේ පාස්පු ප්‍රහාරය පිළිබඳව වින්දිතයන්ට තවමත් සාධාරණයේ ඉෂ්ට නොවීම පිළිබඳව අපිට බලවත් වේදනාවක් තියෙනවා. පාස්පු ප්‍රහාරයේ වින්දිතයෝ ගැන කතා කරනවා නම් මම තමයි පළමු වින්දිතයා. අනිත් අය වින්දිතයෝ බවට පත් වුණේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. පාස්කු ප්‍රහාරයට පෙර 2016 නොවැම්බර් මාසේ 18 වෙනිදා මේ අන්තවාදී කණ්ඩායමේ 32ක් මේ රට ලේවිලක් කරන්න සූදානමින් ඉන්නවයි කියලා මම කියපු වෙලාවේ මේ සභාව ඇතුළෙත් මේ සභාවෙන් පිටත් මාධ්‍ය සාකච්ඡා 100 ගණනක් පවත්වලා මාව ජාතිවාදියෙක් විදිහට හංවඩු ගහන්න විශාල වැඩපිළිවෙලක් ගෙනිච්චා. සමහරු ඒක දේශසාගතව කරා. සමහර උදවිය ඇත්තටම එහෙම දෙයක් වෙන එකක් නැහැ කියලා හිතාගෙන ඒ චෝදනාව මට කළා. ඒ සම්බන්ධව පාස්කු ජනාධිපති විමර්ශන වාර්තාවේ සඳහන් කරලා තියෙනවා මාව හඳුන්වලා තියෙන්නේ පණිවිඩකාරයා මරා දැමීමේ ක්‍රියාවලියක් විදියට. මෙහෙම දෙයක් වෙන්න යනවයි කියපුවාම ඒ පිළිබඳව පියවර නොගත්ත එදා ආණ්ඩුව මාව දඩයම් කරයි කියන නිගමනයට ජනාධිපති කොමිෂන් සභාව ඇවිල්ලා තියෙනවා. ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී දවස් 7ක් ගිහිල්ලත් ඒ පිළිබඳව බී වාර්තාවක්වත් පොලිසිය ඉදිරිපත් කරේ නැහැ. 8 වෙනි දවසේ පොලිස්පතිට නීතිපතිට මම ලිව්වට පස්සේ තමයි බී වාර්තාවක් ඉදිරිපත් වුණේ. ඒක ගැන මම එදා පුදුමයට පත් වුණා. පොලිසිය බී වාර්තාවේ කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ පැමිණිල්ලක් උඩයි මේක ඉදිරිපත් කරන්න කියලා. ඒ කියන්නේ පොලිසිය දවස් 8ක් යනකම් ඒ පිළිබඳව දැනගෙන නොහිසිටියා වගේ මතයක් තමයි ඒකෙන් කියවෙන්නේ. ඒකම අපි බලාපොරොත්තු වෙනා ඉදිරියට ඒ පිළිබඳව යුක්තිය සාධාරණයේ ඉෂ්ට කරයි කියලා. අද මේ අවස්ථාවේ මම මතක් කරන්න ඕන ඔය පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා මාස 2-3ක් යනකොට මැද පෙරදිග සාමය පිළිබඳව ඉස්ලාමීය සංගමය ඇවිල්ලා නෙළුම් පොකුණේ විශාල උත්සවයක් පැවැත්තුවා. අයවකට හිටපු ජනාධිපති ජනාධිපතිවරු අගමැති සියල්ල ඉදිරියේ තියාගෙන එදා රටට ප්‍රකාශයක් කරා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 5ක ප්‍රදානයක් කළා කියලා. දැන් මම ඒ සංවිධානයට පහුගිය අවුරුදු 3 ඇතුළත ලියුම් 10කට වැඩිය ලියනවා. ඒ ප්‍රදානය කරයි කියපු එක ඩොලරයක්වත් මේ වින්දිතයන්ට ලැබිලා නැහැ. ඒක ගැන අපි ඒ සංවිධානයට අපේ කනගාටුව අපේ අප්‍රසාදය මම මේ අවස්ථාවේදී පළ කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, අද අපි ඉන්නේ හුඟක් අමාරු තැනක. මේ අමාරු තැනට එනවයි කියලා අපි හදාගත් ආණ්ඩුවේ ජනාධිපති පත් කරලා සතියක් යනකොට මම කිව්වා ජනාධිපති ජනාධිපති බවට පත් වෙලා කවුද පත් කරගත්ත නිලධාරියෝ ආණ්ඩු යාන්ත්‍රණය මෙහෙවන්න. පත් කරගත්තා පීබී ජයසුන්දර. අපි අධිකරණවල ඔප්පු කරලා නඩු තීන්දුව තියෙනවා කෝටි ගණන් මහජන දේපළ වනසපු රාජ්‍ය නිලධාරියෙක් මුදල් අමාත්‍යාංශ ලේකම් දුරෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් එළියට දැම්මා. අජිත් නිවන් කබ්‍රාල් මහ බැංකුවේ අධිපති කෙරුවා නැවත වතාවක්. ඔහුගේ පෙර සමයේ කරපු වංචා හොරකම් දූෂණ කියන්නේ ගියොත් මට හෙට එළි වෙනකන් කියන්න මම දන්නවා. ඒ වගේම මිලින්ද මොරකොඩ අද මහකොමසාරිස් කෙනෙක් කරා. අපි ඒ වෙලාවෙත් කිව්වා අධිකරණ වාර්තා අනුව අරගෙන බලන්න ඒගොල්ලන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. මගේ 2007 කෝප් වාර්තාවේ කෝටි 30,000ක් වංචා කරපු රාජ්‍ය නිලධාරීන් අතරේ ඉහළින් ඉන්න කණ්ඩායම වර්තමාන ජනාධිපතිතුමා තෝරලා අරගෙන දාගන්නකොට දේශපාලනය පිළිබඳව අබමල් රේණුවක අවබෝධයක් තියෙන කෙනෙකුට දැනගන්න පුළුවන්කම ලැබුණා. මෙතුමගේ කාලේ මේ රටේ ආර්ථිකය විනාශ වෙනවා කියලා. ගත්ත හැම තීන්දුවක්ම එතුමා වැරදි කියලා අද ඔප්පු වෙලා තියෙනවා. එතුමා පිළි අරන් තියෙනවා. පෝර ප්‍රශ්නේ අපි වැන්දේ නැතුව විතරයි. අපි ගොවිතැන දන්නවා. අපි ගොවිබිම් වල හැදිච්ච අය. මේ පෝර ප්‍රශ්නේ ඇති කරලා මේ රටේ ගොවි પરම්පරාව ගොවි පවුල් හිඟමනටපත් කරන්න එපයි කියලා අපි කිව්වා. කෝ ඇහුවද? පෝර ප්‍රතිපත්තිය නවත්තලා චීනෙන් ගෙනල්ලා කිසි කමකට නැති වැඩකට නැති දේවල් ගෙනල්ලා ඩොලර් මිලියන් ගණන් වලින් ගෙව්වා. මේවා අපරාධ නෙවෙයිද? සීනිබදු වංචාවෙන් සුදුලූණු වංචාවෙන් කෝටි ගණන් වංචා කරා මේ ජනාධිපතිව සුපිරිසිදුයි කියන නීතිගරුකයි කියන ජනාධිපති කෝ නීතිය ක්‍රියාත්මක කරාද? සෞභාග්‍යයේ දැක්මේ ඕව කරනවයි කියලාද තියෙන්නේ? ඔය හොරකම් නතර කරනවයි කියලාද තියෙන්නේ? ඒකේ ශාපය අපි අද හැම දිනාටම ගෙවන්න වෙලා තියෙනවා. අද මැදමුලනේ රාජපක්ෂලා ඉන්න ආණ්ඩුවක් පිළිගන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. ඒක නිසා තමයි අද ලක්ෂ ගණන් මිනිස්සු තරුණ තරුණියෝ පාරට බහලා ඉන්නේ. මැදමුලනේ රාජපක්ෂලා ඉන්න ආණ්ඩුවක් පිළිගන්න අද ජාත්‍යන්තර රටවල් සූදානම් නැහැ. ජාත්‍යන්තර සංවිධාන සූදානම් නැහැ. අද ඒක නිසා තමයි ජාත්‍යන්තරයේ අපිට වක්‍රාකාරයකින් දඬුවම් දීලා තියෙන්නේ. ඒක නිසා තමයි අද මේ ආණ්ඩුව බලයට ඉන්න නිසා අද අපේ ශ්‍රමිකයින්ගෙන් එන්න තියෙන රටට ආදායම ඩොලර් 3/1 ප්‍රමාණයක් විතරයි එන්නේ. ඇයි? අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ මේ ආණ්ඩුවට විරෝධය පාන්න මොකක්ද කරන්නේ? සංවිධානයේ වෙලා තීන්දුව අරන් තියෙනවා අපි මේ ආණ්ඩුව යනකම් මේ රටට ඩොලර් එවන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි අද මේ ඩොලර් ප්‍රශ්නය අද උග්‍ර වෙලා තියෙන්නේ. ඒක නිසා මේ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවද නැද්ද කියන මේ න්‍යායාත්මක දේවල් කතා කරනවට වැඩිය අද ප්‍රශ්නේ තියෙන්නේ හෙට දවසේ අපේ රටේ පුරවැසියන්ට ආහාර වේල පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. විදුලිය පිළිබඳව, ඉන්ධන පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ගමේ ඉඳලා නගරයට ආපු මිනිහට ගමට යන්න බෑ. ඉන්ධන ප්‍රශ්න තියෙනවා. මෙන්න මේවා පිළිබඳව කතා කරන්න ඕන. අද මේ පාර්ලිමේන්තුවෙන් ඒ යුතුකම වගකීම ඉෂ්ට වෙන්නේ නැහැ. අතිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා දිගින් දිගටම නිවේදන නිකුත් කරනවා. ඊයේත් නිකුත් කරා. මේ පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසය බිඳ වැටලා තියෙනවා. ඇයි? ඒකට හේතුව රට අමාරුවක වැටිච්ච වෙලාවේ රටක් අමාරුවේ වැටිච්ච වෙලාවේ පක්ෂපාත ගැන හිතලා තමන්ගේ බලය තහවුරු කරගන්න, තමන්ගේ පෞල්වාද බලය තහවුරු කරගන්න, තමන්ගේ පක්ෂ ගොඩනගන්න හදන මිනිස්සු හෙට දවසේ අපේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ. අද මේ පාර්ලිමේන්තුවේ තියෙන වගකීම තමයි පක්ෂපාත බලන්නේ නැතුව ආණ්ඩු පක්ෂයේද විරුද්ධ පක්ෂයේද කියලා වගකීමේ අඩු වැඩිවීමක් නැහැ. එක හා සමානව තියෙනවා. පොදු වැඩපිළිවෙලකට යන්න ඕන. ඒක නිසා තමයි අප්‍රේල් 4 වෙනිදා මම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ අපිට අන්තර්වාර ආණ්ඩුවක් හදන්න ඕන. අන්තර්වාර ආණ්ඩුවේ ඇමතිගම් ගන්න, අගමැතිගම් ගන්න කවුද කියලා ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒකට සුදුසු කෙනෙක් ඒ අවස්ථාවේදී ගනි. තනතුරු වෙනුවෙන් අපි කතා කරන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ කවදාවත්. මම පස්වතාවක් ඇමතිගම් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. හැබැයි ඒක කරන්න පුළුවන් අය මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. හැබැයි එහෙම මිනිස්සු මේක ඇතුලේ තියාගෙන 225 එපැයි කියලා රිජෙක්ට් කරනකම් ගහලා පන්නනකම් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත් බලන් ඉන්නවා. කාගේද වැරද්ද? මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාගේ වැරද්ද. ඒක නිසා මේ අවස්ථාවේදී විපක්ෂයටත් තියෙන විශාල වගකීමක්. විපක්ෂයට ආණ්ඩු බාර දෙන්නේ සමෘද්ධිමත් වෙලාවට නෙවෙයි. 2014-2015 ජනාධිපතිවරණයකට ගියේ මහින්ද රාජපක්ෂ මහත්තයා රට සෞභාග්‍ය කරා ලංවලා නෙවෙයි, කරන්න බැරි නිසා. ඒ වෙලාවේ තමයි අපි විපක්ෂයේ විදියට ඉස්සරහට ඇවිල්ලා බලය අරගෙන අපි 41ක් විතරක් ඉන්න එදා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විදියට අපේ රටේ ඓතිහාසිකව ගේන්න පුළුවන් වැදගත්ම පනත විදියට දහනමවැනි සංශෝධන පනත ගෙනල්ලා අපි 41ක් හිටියට 215ක්ගේ අපි ඡන්ද ගත්ත ඔබතුමාට මතක ඇති. ඒක නිසා අභියෝග බාර ගන්න ඕන. අභියෝග බාර අරගෙන මේ රට ගොඩ ගැනීමේ ක්‍රියාවලිය අපි සිදු කරාට පස්සේ මේ රටේ ජනතාව අපිව නිරපුවත් ප්‍රශ්නයක් නැහැ, අපිව කුණු කූඩේට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. අපේ මාතෘභූමිය වෙනුවෙන් ඒ වෙනකොට අපි අපේ වගකීම් ඉෂ්ට කරලා තියෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමය ගැන, ආණ්ඩු ක්‍රම විවත්තා සංශෝධනය ගැන ගරු සභාපතිතුමනි, මම එක වචනයක් විතරක් කියන්න අවසර ඉල්ලනවා. මේ ආණ්ඩු ක්‍රමය හැදුවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඌමනාවට, එතුමාගේ සංකල්පයේ උඩ මේක හැදුවේ. ප්‍රංශයේ චාල්ස් ඩිගෝල්ස් ජනාධිපතිතුමා හදපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලිව්වේ මහාචාර්ය ඒ.ජේ. විල්සන් මහත්මයා චෙල්වනායක මැතිතුමාගේ බෑන. එතුමා මේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලියලා අවුරුදු 3කට පස්සේ ලියනවා පොතක්
අවසන් කරන්න
ගත්තා. ගෝලි සිස්ටම් ඉන් ඒෂියා කියලා. ඒ කියන්නේ ඩිගෝල්ගේ ආණ්ඩු ක්‍රම පවතින රටවල් පිළිබඳව විවරණයක් කරනවා අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදපු විශාරදතුමා. එතුමා කියන්නේ මෙහෙමයි, මේක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සත්භාවයෙන් කළත් මේ ක්‍රමය තුළ රටක පැවැත්ම රඳා පවතින්නේ මේ ජනාධිපති ධූරය ලැබෙන තැනැත්තාගේ හැකියාව සහ දක්ෂතාවය මත. තවදුරටත් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු මේ ජනාධිපතිගේ සගයෝ නෙවෙයි, කර්නල්ස්ලා. ඒ ජනාධිපති ධූරය වැරදි මිනිහෙක්ගේ අතට ගියොත් ඉවර කරනවා. ඒ ජනාධිපති ධූරය වැරදි කෙනෙක්ගේ අතට පත් වුනොත් එක බොත්තමක් ඔබලා න්‍යාස්තික බලය පාවිච්චි කරලා රටක් විනාශ කරනවා වගේම මුළු රටම විනාශ කරන්න පුළුවන් මේ විධායක බලය අතට යන මිනිහට කියලා. ඒක තහවුරු කරගත්ත අපි, ඒක අඩු කරලා තිබුණයි බලය, ඒක තහවුරු කරගත්ත 20 සංශෝධනය ගෙනල්ලා ඒකේ ප්‍රතිවිපාක එදා අවුරුදු 40කට කලින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලියපු ඒ.ජේ. විල්සන් මහත්මයා කියපු අනාවැකිය වර්තමාන ජනාධිපතිතුමා අද ඔප්පු කරලා තියෙනවා කියන කාරණය සිහිපත් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි ගරු මැතිතුමනි. ඊළඟට ගරු ජගත් කුමාර මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 5යි.
ගරු මුලස්සනයි මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙනවා අවස්ථාවට. ඒ වගේම විශේෂයෙන් අද දවස අපි මේ රටේ මේ වසර 3කට පෙර අඳුරුම අවස්ථාවකට මුහුණ දුන්න දවසක් විදියටයි අඳුරගන්නේ. මේ දවස අපි මුහුණ දුන්නේ මේ රටේ ජනතාව කිසිදු නොසිතූ විරු අවස්ථාවක දශක 3ක තස්සවාදය අවසන් වෙලා, යුද්ධය අවසන් වෙලා, රට නිදහස් වෙලා හොඳ කාල පරිච්ඡේදයක් තියෙන වෙලාවක, ජාතිය අවාසනාවට එදා යහපාලන ආණ්ඩුව මේ රටේ ජාතික ආරස්සාව තුට්ටුවට දාලා බිඳුවට වට්ටපු නිසා අපට සිද්ධ වුණා නැවත මේ පාස්කු ප්‍රහාරයට ලක් වෙන. ඒ නිසා මම පළමුව පාස්කු ප්‍රහාරයෙන් ඒ ජීවිත අහිමි වෙච්ච 300ක ජනතාවට සහ ඒ පවුල්වලට, ඒ වගේම රෝගාබාධ වුණ 450ක ජනතාවගේ පවුල්වලට අපේ සංවේගයේ ශෝකය ප්‍රකාශ කරන ගමන් විශේෂයෙන්ම කියන්න ඕන, මේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරන සහ වර්තමාන තත්ත්වය ගැන කතා කරන වෙලාවේ අද මෙරටේ ජනතාව මේ පාර්ලිමේන්තුව දිහා බලාගෙන හිටියා නම් හිතන්නේ මොකද්ද කියන කාරණාව අද දැක්ක Facebook වල සමාජ මාධ්‍ය වල දාලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කාලා බීලා සතුටු වෙලා කයිවාරු ගහලා යන තැනක් බවට පත් වෙලා තියෙනවා කියලා සමහර අය දාලා තියෙනවා. සමහර විට අපිට උදේවරු ඇති වෙන සිද්ධීන් දැක්කහම විපක්ෂයේ මන්ත්‍රීවරු වැඩි දෙනෙක් පොයින්ට් ඔෆ් ඕඩර් එකක් අරගෙන ඒ අය වැඩි දෙනෙක් මාධ්‍ය සම්දර්ශන දාලා යනකොට එහෙම හිතෙන්නත් පුළුවන්කම තියෙනවා. මොකද මේ පාර්ලිමේන්තුව මේ රටේ අද මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කතා කළත් ඒකට විසඳුමක් ගන්නවත්, එහෙම නැත්නම් මේ රටේ ජනතාව අද මුහුණ දීලා තියෙන මේ බරපතල අර්බුදයට විසඳුම් ගන්නවත් සාකච්ඡාවක් හරියමන් සිද්ධ වෙනවද කියන කාරණාව ගැටලුවක් වෙලා තියෙනවා. අද අපිට පැහැදිලිව පේනවා මේ රටේ ජනතාව යම් අර්බුදයක ඉන්නවා. ඒ අර්බුදය ඇති වෙන්න කටයුතු කරේ කවුද කියන කාරණාවට විවිධ අය යම් හේතු කාරණා තියෙනවා. හැබැයි ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි, අද මේ ඉන්න විපක්ෂය අය පෙන්වන්න උත්සාහ කරන්නේ ඒ අය බුදු වෙලා වගේ, ඒ අය සියලු දේ දැනගෙන හිටියා, ඒ අය නෙමෙයි ඒ සියලු දේට වග කියන්න ඕන, අද වග කියන්න ඕන පාස්කු පාරේට මේ ආණ්ඩුවේ අය කියලා. එදා විපක්ෂයේ ඉන්නකොට තමයි මේක සැලසුම් කරේ. විපක්ෂය ඉන්න ඉන්න කාලේ තමයි මේ රටේ පාස්කු ප්‍රහාරය ඇති වුණේ. යාපාලනේ ජනාධිපති අගමැති ඇතුළු මේ කණ්ඩායම පාලනය කරපු වැරදි අදුරදර්ශී වැඩපිළිවෙල තුළ තමයි එදා මේ රටේ ජනතාවේ පාස්කුගේ අමීරි අතීතයට මුහුණ දෙන්න සිද්ධ වුණේ. අද හැමෝටම අමතක වෙලා එදා ආණ්ඩුව හිටියේ කවුද, එදා වගකීමෙන් තොරව හැසිරුනේ කවුද, මේ කුමන්ත්‍රණ වලට ඉඩ දුන්නේ කවුද, ජාතික ආරස්සාව තුට්ටුවට දාලා කටයුතු කළේ කවුද කියන එක අමතක වෙලා අද ඇඟිල්ල දික් කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ වර්තමාන ආණ්ඩුවට. අපි පැහැදිලිවම කියන්න ඕන තමන්ගේ කාල පරිච්ඡේදය තුළ එවැනි අවාසනාවන්ත තත්ත්වයක් එනකොට වළක්වගත්තේ නැති ඒ යහපාලනේ හිටපු සියලු දෙනා එදා ඒකට වග කියන්න ඕනේ. එම වග කියන්න ඕන අය අද උත්සාහ කරනවා ඒ අය තමයි සුද්ධවන්තයන් කියලා පෙන්වන්න. ඉතින් මේකෙදි දිගින් දිගටම ගොබෙල්ස් න්‍යාය වගේ දිගින් දිගටම පට්ටපල් බොරු 100ක් විතර කියනකොට අද රටේ ජනතාවට තහවුරු වෙන්න වෙලා තියෙනවා. නැත්තම් හිතෙන්නේ සිදු වෙලා තියෙනවා මේ අද වර්තමාන ආණ්ඩුව බලයට එන්න ගහපු ගැටයක්ද කියලා. හැබැයි අපි බලයට එන ගමන ආරම්භ කරේ ගරු කුලස්සනේ මන්ත්‍රීතුමනි එදා පලාපාන්න මැතිවරණි එදා අපි 3-2 බහුතරයක් ගත්තා. එතකොට පාස්කු ප්‍රහාරයක් වෙලා තිබුණේ නැහැ. පොදුජන පෙරමුණ විශේෂ ජයග්‍රහණයක් ලැබලා තමයි අපි ජනාධිපතිවරණයට එන්නේ. ජනාධිපතිවරණයට එනකොට ඒ අතරේ තමයි මේ සිද්ධිය එන්නේ. ඉතින් ඒ නිසා ඒ වගකීම යුත්තෝ ඉන්නවා නම් ඒ අයට දඬුවම් කිරීම, ඒ සියලු දෙනාට අවශ්‍ය තීන්දුව තීරණ ගැනීම මම හිතන්නේ වර්තමාන අපේ ආණ්ඩුවේ වගකීම.
අපිට කරන්න ගරු මන්ත්‍රීතුමා කාලය
වෙනවා. මට විනාඩියක් විතර දෙන්න. අපේ නලින් මන්ත්‍රීතුමාත් හිටියේ නේ. එතුමාගේ කාලය
වෙනවා. නෑ ඒ වෙලාවල් දීලා තියෙන ගරු මන්ත්‍රීතුමා. ඒ කතා කරලත් ඉවරයි ඒවා.
ඔව් විනාඩියක් දෙන්න මට අමතරව.
තව සත්කේව 7 දෙනෙක් ඉන්න පැය වාගේ තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපි පහුගිය දිනවල දැක්කේ දේ තමයි මේ රටේ ජනතාව මේ දිගින් දිගටම විවිධ ප්‍රශ්න වලට මැදිහත් වෙලා විරෝධතා කරනවා. ජනතාවගේ පැත්තෙන් යම් සාධාරණයක් තියෙනවා. දිනෙන් දින පොලිං යුගයක් ඇවිල්ලා තෙල් නැ, අනිත් පැත්තෙන් ගෑස් ටික නැ, අනිත් පැත්තෙන් කිරිපිටි ටික නැ. මේකට විසඳුම් ලබා දෙන්න අපි කටයුතු කරනවා. වෙනුවට අද පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ වෙනත් බහුබූත කියලා එක එක්කෙනා ලකුණු දාන ක්‍රමවේදයකට යන්නේ. ජනතාවගේ ඡන්දයෙන් ඇවිල්ලා ජනතාවගේ අවශ්‍යතා කතා කරන තැනක් බවට පත් වුණාට වඩා ප්‍රශ්න වලට විසඳුම් සොයනවාට වඩා දේශපාලනිකව තමන්ට වාසි වරදාන කරන හිට ආණ්ඩුවේ ජනාධිපතිවරයා වෙන්නේ කවුද, හිට ආණ්ඩුවේ බලයට එන්නේ කවුද කියන තැනටපත් වෙන උත්සාහ කරනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ රටේ ජනතාවට සහන දෙන්න අන්තර්පාලයෙන් පුළුවන් නම්, මේ රටේ ජනතාවට සහන දෙන්න පුළුවන් නම් අලුත් ජනාධිපතිවරයා මේ ජනාධිපතිවරයා ඉවත් කිරීම හරහා පුළුවන් නම් එහෙමනම් අපිට ඒක කරන්න පුළුවන් වෙනවා. හැබැයි මුලාශ්‍රී මන්ත්‍රීතුමනි ඒකෙන් ප්‍රශ්න විසඳන්නේ නැහැ. මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නම් සැබවින්ම කළ යුත්තේ ජනතාව මේ පොලිං යුගය අවසන් කරන්න ඒ කිරිපිටි ටික සහ ගෑස් ටික ඩීසල් ටික ලබා දීලා විදුලිය ලබා දීලා ඔවුන්ට යම් සාධාරණයක් ඉෂ්ට කරන්න.
ඒ සාධාරණ කරු වේරු කුමාර් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ගෞරව සභයේ තලමයි தாங்கும் உறுப்பினர் அவர்களே இன்று இந்த நாட்டிலே இன்றைய நாள் இந்த நாட்டிற்கு கருப்பு புள்ளி விழுந்த ஒரு நாளாக, இந்த தேசத்திற்கு இரத்த கரை படிந்த ஒரு நாளாக இன்றைய நாள் இருக்கின்றது. 3 வருடங்கள் இரத்த கரை படிந்து கருப்பு நாளாகி 3 வருடங்கள் கழிந்திருக்கின்றது. ஆனால் இதிலே பாதிக்கப்பட்ட ஈஸ்டர் தாக்குதலிலே பாதிக்கப்பட்ட அந்த கிறிஸ்தவ கத்தோலிக்க சமூகத்திற்கு எங்களுக்கு உண்மையை கூற முடியாமல் அதற்கான நியாயத்தை நீதியை பெற்றுக் கொடுக்க முடியாத நிலையிலே இன்று 3வது ஆண்டாக நாங்கள் நினைவு கூறி கொண்டிருக்கின்றோம். இன்றைய நாளிலே ஒரு பக்கமாக இந்த நாட்டில் அமைதியாக வாழ்ந்த, குறிப்பாக இந்த நாட்டினுடைய கல்வித்துறைக்கு அளப்பரிய பங்காற்றிய கிறிஸ்தவ சமூகமானது கண்ணீர் சிந்திய நாளாக இன்றைய நாள் காணப்படுகின்றது. அந்த கிறிஸ்தவ மக்கள் தேவாலயங்களிலே படுகொலை செய்யப்பட்ட போது அந்த சமூகம் அடைந்த வேதனை, அவர்கள் விட்ட கண்ணீர், அவர்களினுடைய அந்த வேதனை எங்களுக்கு இந்த நாட்டினுடைய தமிழ் சமூகத்தின் ஒருவராக எங்களுக்கு தெரியும். 83ஆம் ஆண்டின் கருப்பு ஜூலையிலே நாங்கள் அதனை அனுபவித்திருக்கின்றோம். 2009 யுத்தத்திலே கால பகுதியிலே நாங்கள் அதனை அனுபவித்திருக்கின்றோம். ஒரு புறமாக கத்தோலிக்க மக்கள் கண்ணீர் விட்டு அழுகின்ற அந்த நிலையிலே, வேதனைப்படுகின்ற நிலையிலே அந்த தாய்மார்கள், அந்த சகோதர சகோதரிகள் வேதனைப்படுகின்ற போது, மறுபக்கமாக இந்த கேடுகெட்ட அரசியல் பலத்திற்காக இந்த ஈஸ்டர் தாக்குதலை பயன்படுத்திக் கொண்டு முஸ்லீம் சமூகத்தை வருத்தி அவர்களை இதனுடைய குற்றவாளிகளாக நிறுத்தி அவர்களை அவமானப்படுத்தி அசிங்கப்படுத்துவதற்கு இந்த அரசாங்கம் பயன்படுத்திக் கொண்டது. எங்களுக்கு தெரியும், அதனை தொடர்ந்து அழுத்கமையிலாக இருக்கலாம், திகனையிலாக இருக்கலாம், குருநாகலிலாக இருக்கலாம், தொடர்ச்சியாக முஸ்லீம் சமூகத்திற்கு ஏற்படுத்தப்பட்ட அந்த வஞ்சனைகள், கொடூரங்கள் எங்களுக்கு தெரியும். அந்த நிகழ்விலே, அந்த சம்பவத்தின் போது, அந்த பிரதேசத்தினுடைய மக்கள் பிரதிநிதியாக எங்களுக்கு தெரியும், முஸ்லீம் தாய்மார்கள், எங்களுடைய முஸ்லீம் சகோதர சகோதரிகள் எந்த அளவுக்கு வேதனை அடைந்தார்கள் என்பது எங்களுக்கு தெரியும். முஸ்லீம் சகோதரிகளால் பாடசாலைகளுக்கு கூட செல்ல முடியாத நிலை. அதே போல வைத்திய துறையிலே இருந்த டாக்டர் சாபியை ஒரு மோசடிக்காரராக ஏற்படுத்தி அவருடைய குடும்பத்தை துன்புறுத்தி அவருடைய பிள்ளைகள் கூட பாடசாலை கல்வியை தொடர முடியாத அளவுக்கு இன துவேசத்தை இந்த நாட்டிலே கட்டவிழ்த்து விட்டுதான் இந்த அரசாங்கத்தை இவர்கள் பெற்றுக் கொண்டார்கள் என்பது. இன்று அதற்கு சரியான படிப்பினை இந்த அரசாங்கத்திற்கு கிடைத்திருக்கின்றது. இந்த நாட்டிலே இருக்கக்கூடிய முற்போக்கு சிந்தனை கொண்ட, முற்போக்கு சிந்தனை உடைய இன்றைய இளைஞர் யுவதிகள், முற்போக்கு சமூகம் இன்று கோல்ஃபேஸ் திடலிலே இருந்து என்ன கூறுகின்றார்கள்? இந்த இனவாத அரசாங்கத்தை விரட்டி அடிக்க வேண்டும், ராஜபக்சாக்களை விரட்டி அடிக்க வேண்டும், கோட்டாபே ராஜபக்சவை வீட்டுக்கு அனுப்ப வேண்டும் என்று இன்று அந்த முற்போக்கு சிந்தனையாளர்கள் குறிப்பிடுகின்றார்கள். ஆனால் எங்களுடைய சமூகத்திலே இருந்து கொண்டு, எங்களுடைய சமூகம் ராஜபக்சாக்களுக்கு எதிராக, பொதுஜன பெரமுனவுக்கு எதிராக, முஸ்லீம் சமூகத்திற்கு அந்த கொடூரம் செய்தவருக்கு எதிராக வாக்குகளை பெற்றுக்கொண்டு இந்த சபைக்கு வந்து 20 திருத்தத்திற்கு வாக்களித்து இந்த நாட்டை சீரழித்தது போதுமல்லாது, இன்று 113 பெற்றுக்கொள்ள முடியாத நிலையிலே இருக்கின்ற போது, இன்று வீழ்ச்சியடைந்து வீட்டுக்கு போக வேண்டிய அரசாங்கமாக இருக்கின்ற போது, அதனை பயன்படுத்திக் கொண்டு முசராப் ஒரு அமைச்சை பெறுகின்றார், நசேராமட் ஒரு அமைச்சை பெறுகின்றார், அரவிந்த குமார் ஒரு அமைச்சை பெறுகின்றார். அது மட்டுமல்லாமல் அவர் தமிழ் முற்போக்கு கூட்டணி என கூறிக்கொண்டு எங்களது மலையக சமூகத்தை அசிங்கப்படுத்திக் கொண்டிருக்கின்றார். இன்று மக்கள் அவருக்கு எதிராக வீதிகளிலே எழுந்து நின்று, சமூகத்தை அடிமைப்படுத்தாதீர்கள், சமூகத்தை அசிங்கப்படுத்தாதீர்கள், பதவிக்காக இவ்வாறான கேவல செயற்பாடுகளை செய்யாதீர்கள் என்பதை கூறுகின்றார்கள். மற்ற கலப்பிலே மையத்தாக கொண்டு சென்று இங்கே அமைச்சை பெற்றவர் எரிக்கப்படுகின்றார். அந்த அளவுக்கு தமிழ் சமூகம், முஸ்லிம் சமூகம் வேதனையிலே இருக்கின்றது. அது மட்டுமல்ல, இரவு பகலாக இன்று இந்த இளைஞர்கள் கோல்ஃபேஸிலே நின்று இன்று போராடுவது, இந்த நாட்டிலே இருக்கக்கூடிய தாய்மார்கள் தமது குழந்தைகளுக்கு பால்மா இன்றி தவிக்கின்றார்கள், மக்கள் ஒருவேளை உணவின்றி தவிக்கின்றார்கள். அவர்கள் இந்த அரசாங்கத்தை வீடு போக சொல்லுகின்ற அரசாங்கத்திற்கு நீங்கள் போய் முக்கு கொடுத்து ராஜபக்சாக்களையும் இந்த அரசாங்கத்தையும் காப்பாற்றுகின்ற கேவலத்தை செய்யாதீர்கள் என்பதையும், அவர்களை இந்த மக்கள் விரட்டி அடிக்க வேண்டும் என்பதையும் நாங்கள் கூறுவது மட்டுமல்ல, இந்த இளைஞர் யுவதிகளினது கோல்ஃபேஸ் போராட்டத்திலே தமிழர்களினுடைய அவசங்கரணம், எங்களுடைய பங்களிப்பு முழுமையாக இருக்கின்றது. எங்களது சமூகத்தினுடைய 200 வருட வேதனையையும் நீங்கள் புரிந்து கொள்ள வேண்டும் இந்த போராட்டத்தினூடாக என்பதை கேட்டுக்
கொள்கின்றேன்.
சபாபதித்துவமணி, மீட்டு அவரது துணக்கட்ட அது வகை தவசக்கு பாஸ்கு பிரகாரின் பீடாவிட பத்து ஜீவித்த வேலட்டு ஏ பவுல் வலட்டு அப்பகே பலவ சோகே பிரகாசகரன் மேக அவஸ்தாவாக்கிறகன் உல்லாசனாரூட சபாபதி துமணி சஹரான் போம்பி புப்புர சித்தியட்டா අපිට මතකයි කාත්තන් කුඩි මුස්ලිම් පල්ලියේ ශස්ත්‍රවාදී මෙලෙච්ච ප්‍රහාරයට ලක්වෙච්ච බැතිමතුන් ශ්‍රීමා බෝධිය ගාව වැඳ වැටෙමින් හිටපු උපාසක උපාසිකාවන් ඝාතනය කරපු සිද්ධිය. ඒ වගේම දළදා මාලිගාවට බොහොම ගහලා අහිංසක බෞද්ධ මැතිමතුන් ඝාතනය කරපු සිද්ධිය. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට 2005 අවුරුද්දේ ජනතාව බලය දුන්නේ ඒ කරපු මෙලෙච්ච ප්‍රහාරයන්ට සාධාරණ ඉටු කරන්න. ජනාධිපතිතුමා රට බාරගත්ත මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධේ නිමා කර අවුරුදු 3 හමාරකින් රටේ ජනතාවට සාමය උදා කරලා දුන්නා. ආපහු නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මැතිතුමාට අවලාද නගලා රාජපක්ෂවරු ද්‍රෝහීන් හැටියට සලකලා අභූත චෝදනා එල්ල කරලා ඔවුන් බලයෙන් ඉවත් කරා. ආපහු මේ රටේම ජනතාව කරපු වැරද්ද නිවැරදි කරන්න රාජපක්ෂවරු හොයාගෙන ගියා. මේ අනාතර වාරය තුළ තමයි සහරාංගේ බොම්බේ පුපුරන්නේ, යහපාල නාණ්ඩු බලයට පත් වුණේ. අසම්මත විවාහයක ප්‍රතිඵලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයකට එක්කහු වුණා. ඒකට එක නොපෑහෙන පාර්ශ්ව දෙකක ප්‍රතිඵල. මේ රටේ බුද්ධයන් සකර්මණය කරා, ජාත්‍යන්තරයට ගිහිල්ලා කිව්වා මේ රටේ මහා බරපතල යුද අපරාධ සිද්ධ වුණා. මේ විවිධාකාරයේ ප්‍රකාශ ඉදිරිපත් කරලා ආරක්ෂකයන් සකර්මණය කරා. සහරාන්ගේ බෝම්බේ පිළිබඳව අවස්ථා 95කදී ආරක්ෂක අංශ පාලක පක්ෂයට කරුණ ඉදිරිපත් කරා. නමුත් ඔවුන් සැලකිල්ලට ගත්තේ නැහැ මාවනෙල්ලේ බුදු පිළිමේ සිද්ධිය. ඒ වගේම වනාත විල්ලුවේ ශස්ත්‍රවාදී පුපුරන ද්‍රව්‍යයක් අහුවෙච්ච සිද්ධිය. එදා මරණවත්තන්න පුළුවන් වුණා නම්, ඒකට දඬුවම් දෙන්න පුළුවන් වුණා නම්, නීති ඉදිරියට ඔවුන් අරගෙන යන්න පුළුවන් වුණා නම් සහරාංගේ බෝම්බයක් පිපෙන්නේ නැහැ, අහිංසක ජීවිත රැකගන්න තිබුණා. අද ඒ කාරණාවට වගකියුත්ත වෙච්ච යහපාල නාණ්ඩුවේ පාලක පක්ෂේ විපක්ෂ ඉඳගෙන අද ආණ්ඩුවට ඉඟිල්ල දික් කරලා කියනවා උඹලා තමයි වැරදිකාරයෝ කියලා. පැහැදිලිව අපි කියන්න ඕනේ මේ රටේ ජනතාවට සහරාන්ගේ බෝම්බේ පුපුරනකොට, සහරාන්ගේ ක්‍රියාකාරීත්වය මේ රට තුළ සිද්ධ වෙනකොට මේ රටගේ පාලක පක්ෂය යහපාල නාණ්ඩුව, ඒ වගේම මේ පිළිබඳව කොමිෂන් සභාවක් පත් කරාපුවාම හිටපු ජනාධිපතිවරයා ඒ චූදිත බවට පත් වෙච්ච පිරිසක් ඉන්නවා. අද අපේ ආණ්ඩුව ඔවුන් පිළිබඳව නීතිමය කාරණාවල් වලට පොළඹවලා තියෙනවා. රජයක් හැටියට අපේ වගකීම අපි ඉටු කරලා තියෙනවා කියන එක කියන්න ඕන. එක පැත්තකින් නීතිය කියන කාරණාවට ඉස්සරහට ගිහිල්ලා වැරදිකරුවන්ට දඬුවම් දෙන්නත් නැවත මෙවන් ක්‍රියාකාරකමක් මේ රට තුළ නොවෙන තරම්බට වගකීම බාරගෙන තියෙනවා. ඒ තමයි රජය සහරාන්ගේ බෝම්බේ විනාශ වෙච්ච පච්චේච කාරණාවට ඉටු කරලා තියෙන සාධාරණත්වය. ඒ වගේම වර්තමානයේ ගත්තහම අද රටක් හැටියට ගත්තහම මූලාසනාරූඪ ගරු සභාපතිතුමනි, අද මේ රට බරපතල ආර්ථික අර්බුදයක් තියෙනවා. අපිට ගෑස් ටික පිළිබඳ ප්‍රශ්නයක්, විදුලිය පිළිබඳ ප්‍රශ්නයක්, ඉන්ධන පිළිබඳ ප්‍රශ්නයක්, ආහාර පිළිබඳ ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඇයි මෙවන් ප්‍රශ්නයක් ඇති වුණේ? අවුරුදු 73ක කාලයක් මේ රට පාලනය කරපු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සිරිමාව බණ්ඩාරනායක මැතිනිගෙන් පස්සේ JR ජයවර්ධන ජනාධිපතිවරගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක විදේශීය රටවල් වලට ණය වීමේ ස්වභාවය, ඒ වගේම ස්වයංපෝෂිත ආර්ථිකය කියන කාරණාව පැත්තකින් තියලා විදේශීය රට නැව් වලින් ආහාර අරගෙන එන මානසිකත්වය ඇති වෙච්ච ආණ්ඩුවල ප්‍රතිඵලයක් හැටියට අයවැය ලේඛනයේ පරස්පරය පුරවන්නට විදේශීය නායකයෙකුගේ විශ්වාසය තියාගෙන කටයුතු කිරීමේ කාරණාව අද හරියට පුනරිලයකට අවුරුදු ගාණක් තිස්සේ මේ ප්‍රශ්න දැම්මා වගේ දැන් ඒවා එළියට පිට වෙනකොට මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්නේ. එතුමා විත්තිය කූඩුවල නැංවිය යුතුයිද මේ කාරණාවට කියන ප්‍රශ්නය ජනාධිපතිතුමා රට බාරගත්ත විදේශ විනිමය කියන කාරණාව ප්‍රශ්නයක් තියෙන වෙලාවක, මේ රටේ අපි අපේක්ෂා නොකරපු වෙලාවක කොරෝනා වෛරසය ආව, එන්නත ගේන්න විශාල මුදල් ප්‍රමාණයක් වියදම් වුණා, රට වහලා ආර්ථිකයේ ගැටලුවලට මුහුණ දුන්න විතරක් නෙවෙයි රටේ ජනතාවගේ ජීවන තත්ත්වය රැකගන්නත් රජයට කටයුතු කරන්න සිද්ධ වුණා. මේ අනියම ප්‍රතිඵලයක් හැටියට තමයි විදේශ විනිමය කියන කාරණාව ප්‍රශ්නයක් උනේ. අද එවන් පසුබිමක් තුළ රජයට සිද්ධ වෙලා තියෙනවා මේ සියලු කාරණා කටයුතු පිළිබඳව හරිහැටි කළමනාකරණය කරන්න. මෙහෙම කරන වෙලාවක අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා උදේ අපි වාඩි වෙලා ආගෙන හිටපුවාම කවු විපක්ෂ කණ්ඩායම මොකද්ද කරන්නේ? මාධ්‍යයට ඕන කරන ඔවුන් රුචි කරන විදිහට මේ සභාව තුල සාකච්ඡා කරන්නත් මේ සභාව මෙහෙවන්නත් ඔවුන් උත්සාහ කරනව. හවස වෙනකොට කිසිම පක්ෂ නායකයෙක් නැහැ. ඔවුන් ඇවිල්ලා ඔවුන් කරන පටු මතවාදේ වෙනස් කරන්න ඕන. අද ගෝල් පීස් පිටිනේ වේවා කොහේ හරි රටක තැනක වේවා තරුණයෝ පාරට බැහැලා අරගල කරන්නේ ඇයි? ඔවුන් සාධාරණ තුටුන් ඕන කියලා. එතන කවදාකවත් සමග ජන බලවේගයෙන් නායකයෝ අපේක්ෂා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ අපේක්ෂා කරන්නේ නැහැ. ඒ හැම තැනකම තියෙන්නේ මේ රටට ගැළපෙන නායකත්වයක් හදන්න අවශ්‍යය කියන කාරණාව. ඒ හින්දා එහි වගකීම ඔවුන් විසින් ස්වයංව දරනවා මිසක්කන් මේ පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂවල නායකයෝ ඒ වගකීම දරන්නේ නැහැ. අපිට වගකීමක් තියෙනවා ඔවුන්ගේ මතයට අනුකූල වෙන විදිහට මේ රට පාලනය නිවැරදිතැනකට අරගෙන යන්න. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ජනාධිපතිතුමා ඉවත් කරන ප්‍රතිපාදන නැහැ, අගමැතිතුමා ඉවත් කරන ප්‍රතිපාදන නැහැ, ආණ්ඩු ඉල්ලාස් වෙන ප්‍රතිපාදන නැහැ. ඒ නිසා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදීව රට නිවැරදිතැනකට අරගෙන යෑ මේ වගකීම අපිට තියෙනවා. ලෝක දේශපාලන ක්‍රමවේදය තුළ අපිට අත්දැකීම් තියෙනවා. අද ලිබියාවට මොකද වෙලා තියෙන්නේ? අද ඉරාකයට මොකද වෙලා තියෙන්නේ? මේ සියලු කාරණාත් එක්ක ශ්‍රී ලංකාව නැවත වතාවක් නූතන අරාබිකරයක් බවට පත් කරන්න, එහෙම නැත්නම් නූතන ලිබියාවක් බවට පත් කරන්න කටයුතු නොකරන්නේ කියන එක විපක්ෂයෙන් ඉල්ලීමක් කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව තුමාරි සුතුවන්ත වෙමින් මම කතාව මෙතකින් අවසන් කරනවා.
බෞද්ධ සිද්ධ කරවා මාත්‍යමනි ඊළඟට ගරු ඩීවි චානක අමාත්‍යම ඔබතුමාට මිනිත්තු 6ක කාලයක්.
ගරුමන්තුමා ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම කතානායකතුමාගේ පුටුවේ ඉන්න ස්වාධීන මන්ත්‍රීතුමා, මගේ දිස්ත්‍රික්ක මන්ත්‍රීතුමා හින්දා නෙමෙයි, ස්වාධීනම කටයුතු කරන අපේ මන්ත්‍රීතුමා ඉන්න වෙලාවේ, සභාපතිතුමා ඉන්න වෙලාවේ කතා කරන්න ලැබීම සතුටක්. විශේෂයෙන් අපි දන්නවා දවස් තුනක් වෙනවා, දවස් තුනක් ධීවර අමාත්‍ය රාජ්‍ය අමාත්‍යවරයා විදියට වැඩබාරගෙන ඉතාමත් අසීරු තත්ත්වයක්. විශේෂයෙන්ම ධීවර ඇමති කෙනෙක් විතරක් නෙමෙයි, ධීවරයෙක් අහන්න අකමැතිම ප්‍රවෘත්ති අහන්න ලැබුණා. විශේෂයෙන්ම ඩීසල් මිල රුපියල් 113කින් 176 ඉඳන් 289 දක්වා වැඩි වුණා කියලා මේ ප්‍රවෘත්ති අහන්න ලැබුණා. අපි දන්නවා මේක කැමැත්තෙන් කරපු දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම කාංචන විජේසේකර අමාත්‍යතුමා පත් වෙච්ච වෙලාවේ, ඒ පත් වෙන්න කලිනු එතුමා අවුරුද්ද දවසේ හිටියේ පෙට්‍රෝලියම් එකට ගිහිල්ලා කොහොමද තෙල් ටික රටට බෙදන්නේ, කොහොමද තෙල් ටික ගෙන්න ගන්නේ කියලා බලමින් තමයි හිටියේ. හැබැයි මෙතුමා ගියාම දැක්කා ඩොලර් ප්‍රශ්නයක් විතරක් නෙමෙයි, රුපියල් ප්‍රශ්නෙකුත් මෙතන තියෙනවා කියලා. එක පැත්තකින් ඩොලර් නෑ, හැබැයි ඒක සෙන්ට්‍රල් බැංකෙන් හොයලා දෙනකොට අනිත් පැත්තෙන් පෙට්‍රෝලියම් එකේ 1 ලීටරේ විශේෂයෙන්ම දවසක් ගත්තොත් රුපියල් බිලියන 2ක කෝටි 200ක පාඩුවක් තියෙනවා. එතකොට රුපියල් ටිකවත් හොයාගන්න බැරි තත්ත්වයක් තමයි විශේෂයෙන් තිබුණේ. මේ හේතුව ඉඳලා තමයි මේ දේ කරන්න සිදු වුණේ. හැබැයි විශේෂයෙන් මතක් කරන්න ඕන, අපි දැක්ක තෙල් මිල වැඩි වෙනකොට එකපාරටම අපිට බස් ගාස්තු ටික වැඩි කරගන්න හැකියාව තියෙනවා. හැබැයි බස් ගාස්තු වැඩි කරනවා වගේම පිටි මිල වැඩි වෙනවා දකින්න, බඩු මිල වැඩි වෙනවා දකින්න. හැබැයි අපි දකිනවා ධීවර කර්මාන්තේ කවදාවත් මෙහෙම වැඩිවීමක් වෙන්නේ නැහැ. මොකද ලංකාවේ ධීවර කර්මාන්තේ මාළුවල මිල තීරණය වෙන්නේ ඩිමාන්ඩ් එකයි සප්ලයි එකයි අතර, විශේෂයෙන්ම ඉල්ලුම සහ සැපසුම අතර මේක අතර තමයි දෝලණය වෙන්නේ. එක වෙලාවකට රුපියල් 150ට යනවා, අනිත් වෙලාවට රුපියල් 500කට යනවා. අපි දැක්කා එදා කාංචන විජේසේකර ඇමැතිතුමා කාලේ ඒ පිට රටින් ගේන ටින් මාළු ටික අඩු කරාම, එහෙම නැත්නම් ඒවට බදු වැඩි කරාම තමයි හොඳ මිලක් ලංකාවේ ධීවරයට ලැබෙන්න ගත්තේ. හැබැයි මේ තෙල් මිල විශේෂයෙන් අපි දන්නවා ධීවරයට දරා ගැනීම හැකියාවක් නැහැ. ගත්තොත් එක දවසේ බෝට්ටුව ගත්තොත් එක පැත්තකින් රුපියල් 4000 ඉඳන් ලක්ෂ 4-5ක් අතර එක බෝට්ටුවට මාසෙකට වියදම වැඩි වෙන පටන් ගෙන තියෙනවා 5,00,000 දක්වා. මේක මම දන්නවා ධීවර කර්මාන්තයට දරා ගන්න ඉතාමත් අසීරු තත්ත්වයක් තියෙන්නේ. ඒකෙින්ද විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා අපිට උපදෙස් දීලා තියෙනවා මේකට වැඩපිළිවෙලක් හදන්න කියලා. විශේෂයෙන් අපි කාංචන විජේසේකර අමාත්‍යතුමාත් එක්ක සාකච්ඡා කරලා මේ වෙද්දී එතුමත්ගේ එකඟතාවයත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා ධීවරයන්ට අවශ්‍ය මිල ගැලපුම් දීපනාවක් සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රය මේ වෙද්දි මස්සන් තබල තියෙනවා. විශේෂ අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ ධීවරයගේ තියෙන මේ අසහනය, ඒ වගේම ලංකාවට විශාල චෝටින් ප්‍රමාණයක්, ඒ වගේම විදේශ විනිමයක් ලබා දෙන උන්ව ආරක්ෂා කරන්න, ඒ වගේම අනිත් පැත්තෙන් ලංකාවට ගේන මාළු වලට තියෙන බදු ප්‍රමාණය වැඩි කරලා
නැවත වතාවක් රටේ ධීවරය ආරක්ෂා කරන්න අවශ්‍ය කටයුතු අපි සූදානම් කරගෙන යනවා. විශේෂයෙන් වගකීමෙන් කියන අපි ධීවරය ආරක්ෂා කරනවා වගේම දේශීය ධීවරයගේ ප්‍රශ්න ටික විසඳන්න අපි කටයුතු කරනවා. භූමිසුති.
භූමිසුති ගරු අමාත්‍යතුමනි, මේ ළඟට ගරු අනූප පැස්කෝල් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
මුල අසනාරූඪ මන්ත්‍රීතුමනි, අද වෙනකොට රටේ පවතින ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන විරුද්ධ පක්ෂය රට පුරා අරගලයක් ගැටුමක් ඇති කරන්න උත්සාහ කරනවා. නමුත් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නය මුල් කරගෙන තරුණ පිරිස, අපිට ඡන්දය දීපු පිරිස, අතිරිනුත් විශාල පිරිසක් ඒ අරගලය තුළ ඉන්නවායි කියලා අපි කියන්න ඕනේ. නමුත් අපි දන්නවා මේ වගේ දුෂ්කර අවස්ථාවකදී ජනතාව ඉල්ලා සිටියා විද්‍යාත් ප්‍රවේශයක්, දැනුවත් ප්‍රවේශයක් කරන්න කියලා. ඒක නිසාම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඒ ජන හඬට කන් දීලා මුදල් අමාත්‍යාංශයේ මහගමැංගුවේ අධිපතිවත්, ඒ වගේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ප්‍රධාන පුටුවල වෙනසක් ඇති කරා. එතුමන්ලා ගැන පැහැදිලි විශ්වාසයක් රටේ ජනතාවට තියෙනවා. ඒක නිසා එතුමන්ලාගේ උපදෙස් කුමක්ද කියන එක පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු. දෙපැත්තට බෙදිලා ගහගන්න එක වෙනුවට මේ දුෂ්කර අවස්ථාවේදී ජපානය වගේ රටවල් ක්‍රියාත්මක වුණේ කොහොමද කියන එක පිළිබඳව මන අවබෝධයක් ලබාගත් යුතුයි. ජනතාවට ඒ වැටහිම ලබා දිය යුතුයි. ජනතාව පාරට එන්නේ උද්ඝෝෂණ කරන්නේ මේ දුක දරාගෙන මේ අභියෝගයට මුහුණ දෙන්න සූදානම් නොවන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම දෙනා 225ම ගැන විශ්වාසයක් නැති ජනතා දේපොළ මංකොල්ල කන හොරකම් කරන රැලක් හැටියට හඳුනගෙන තියෙන නිසා තමයි. ඒක නිසා පාර්ලිමේන්තුවට ආදර්ශයක් පාර්ලිමේන්තුවේ සියලුම දෙනා ආදර්ශමත් විදියට කටයුතු කිරීම මේ අවස්ථාවේදී තමත් වැදගත්. නැත්නම් 225ම ගෙදර යන්න කියන සටන් පාටයට ලොකු ශක්තියක් ලැබෙනවා. අපි දන්නවා අද ගෑස් නෑ ජනතාවට ප්‍රමුඛතාවය සකස් කළ යුතුයි. අපි අද දවසේ ආර්ථිකයේදී ප්‍රමුඛතාව දෙන්නේ මොකක්ද කියන එක කිව්ල පාරවල් හතර එක නවත්තන්න ඕනේ. මහා බැංකුවෙන් අපි උපදෙස් ලබා ගන්න ඕනේ. පාර්ලිමේන්තුව ගොඩනැගිලි නතර කරන්න වෙනවා. රෝහල් වලුණත් ගොඩනැගිලි නෙමෙයි, බෙහෙත් වලට ප්‍රමුඛතාවය දෙන්න වෙනවා. ගෑස් වලට ප්‍රමුඛතාවය දෙන්න වෙනවා. ඒ වගේම ඩීසල් වලට ප්‍රමුඛතාවය දෙන්න වෙනවා. අත්‍යවශ්‍ය දේවල් වලට තමයි මේ අවස්ථාවේදී ප්‍රමුඛතාවය දිය යුත්තේ. ඒක අපි නෙමෙයි කියන්න ඕනේ. අභිනවයෙන් පත්තුණු මහා බැංකුව අධිපතිගෙන් අපිට අවශ්‍ය කරන උපදෙස් සියලුම අමාත්‍යාංශ ලබා ගත යුතුයි. ඒ වගේම ඩීසල් මිල පාලනය කරන්න ඕනේ නම් සිගරට් වගේ දේවල් වලට රුපියල් 70 තියෙන සිගරට් එක රුපියල් 100 කරන්න පුළුවන්. රුපියල් 100 කලේ බද්ද ඔය ඩීසල් වගේ දේවල් වලට සිදුවන පාඩුව සඳහා එක යොමු කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී මත්පැන් වලටත් ඒ වගේම බද්දක් ඇති කරන්න පුළුවන්. මේ රටේ ජනතාවට අපි ආදර්ශමත් විය යුතුයි. ජනතාවට ගෑස් නැත්නම් ඒක මුලින්ම ගෑස් දිය යුත්තේ හෝටල් වලට සහ නාගරිකව ඉන්න ජනතාවට. මන්ත්‍රීවරුන්ගේ ගෙදරල් වලත් දර ලිපේ පාවිච්චි කරන තත්ත්වයට, එම නැත්නම් ලාඩප් අඟුරු වලින් ලිප පත්තු කරන තත්ත්වයට පත්විති අපි ආදර්ශමත් විය යුතුයි. ඒ වගේම විදුලි බලය නැති වෙලාවට මන්ත්‍රීවරු කිසි කෙනෙක්, ඒ වගේම ධනය තියෙන කිසි කෙනෙක් ජෙනරේටර් පාවිච්චි නොකළ යුතුයි. පොල්තල් පානක් හරි පත්තු කරලා තමන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න ඕනේ වෙලාවට, විදුලිය කපන වෙලාවට මුළු රටේම ජනතාව, ගෙවල් වල ඉන්න ජනතාව, විශේෂ කර්මාන්ත නෙමෙයි ගෙවල් වල ඉන්න ජනතාව පාවිච්චි කරන්නේ පොල්තල් පහන්නම් ජෙනරේටර් පාවිච්චි කරන්නේ නැත්නම් මේ අර්බුදයට යම් තාක් දුරකට විසඳුමක් ලැබෙන. ඒකට ආදර්ශයේ පළමුව පාර්ලිමේන්තුවෙන් ලබා දිය යුතුයි, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ලබා දිය යුතුයි. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා කියන වගේ මේ පාර්ලිමේන්තුව තුලත් සියලු අමාත්‍යංශ තුලත් මේ අභියෝගය ජයගන්නේ කොහොමද, ප්‍රමුඛතාවය දිය යුත්තේ කොහොමදද කියන කේ පිළිබඳව තමයි මේ වෙලාවේ සංවාද කළ යුත්තේ.
අවසන් කරන්න ගරු මන්ත්‍රී,
අද පාරට ජනතාව ගිනියන්නක නෙමෙයි විරුද්ධ පක්ෂයෙන් කරන්න ඕනේ. මේ අභියෝගය හමුවේ අපේ වගකීම මොකද්ද කියන එක පිළිබඳව සංවාදයේ යෙදිලා විද්වතුන්
අවසන් කරන ගරුමන්තමා කාලය
විනාඩියක් මට දෙන්න. ඒ නිසා සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටින මේ අවස්ථාවේ දේශපාලන වශයෙන් ස්ථාවර තත්ත්වයක් ඇති කර ගැනීම සඳහා අපිත් එක්ක හිටපු අපිත් එක්ක හිටපු පක්ෂවලට අපිත් එක්ක නැවතත් එකතු වෙන්න කියලා මේ අභියෝග හැමෝම වෙන වෙන එක නෙමෙයි කරන්න ඕනේ. පස්ස දොරෙන් පැනලා යන එක නෙමෙයි කරන්න ඕනේ. එකට එකතු වෙලා කොහොම හරි සංවාදය කරලා සංවාද කළා වාද විවාද කරලා ප්‍රශ්න අභියෝග ජය අරගෙන ජනතාව අපිට දීපු වරමේ සාධාරණීෂ්ඨ කරන එක ඔබ සැමට ස්තුතියි.
බොහොම ස්තුතිකරු මන්තුමනේ.